ආදරණීයතු ඒ පුතේ, ඌවේ ගුරු කෙතරින් සංගීතය පාඩමින් අද ඔබ හමුවන්නේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ හින්දි භාෂාව හා සංගීතාචාර්යනි ලංකා නෙලෝමි ගුරුතුමිය සමග හල්පේ ජාතික පාසලේ සංගීත ආචාර්යනි මොනිකා ජයතිලක ගුරුමෑණියන්.
උත්තම වන්දව පතලා එංගලන්ත නමින් යුතු විමුලා තුංග ජීරින් රැඳු සකලා දෙසලන්දන් පුරවර විමලා උත්තම වන්දව පතලා එංගලන්ත නමින් යුතු විමුලා රජසේවනේ නීති ගම්බීර කන්නෙරු පුන් ආවත් යුද සුන්කර ඉන්නේ රජසේවනේ නීති ගම්බීර කන්නෙරු පුන් ආවත් යුද සුන්කර වෙන්න විකුම් මාගේ තෙද දීතේ සීතු නාගේ පන්නා මිගු පන්නා යන වෙන්නා කසරින්දු උන්නා කරලන්නා බලපෙන්නා අද තීතු පන්නා මිදු පන්නා යන වෙන්නා කසරින්දු උන්නා කරලන්නා බලපෙන්නා අද තීතු දක්ෂ විකුම්ම ප්‍රමාණ ඇත ලක්ෂ ගණන් යුද්ධ සේනා රක්ෂණයෙන් මුළු දේරනා පිතලිස ලෙසින් නෂ්ට කගෙන් පාර සත්වන සන්නත දුෂ්ට දනන් සෑම බංග කරන්නට ගත්ත කගෙන් පාර සත්වන සන්නත දුෂ්ට දනන් සෑම බංග කරන්නට වෙන්න විකුම් මාගේ තෙද දීගේ සීතු නාගේ පන්නා මිදු පන්නා යන වැන්නා ගැසරින් සුන්නා කරලන්නා බලපෙන්නා අද තීඳු උත්තම වන්ලෝව පතලා එංගලන්ත නමින් යුතු විමුලා තුංග සිරින් රැඳු සකලා දෙසලන්දන් පුරවර නිමලා උත්තම වන්ලෝව පතලා එංගලන්ත නමින් යුතු විමුලා
දුවේ පුතේ බොහොම ආදරෙන් ලෙන්ගතුව ඔබත් අද දවසේ අපේ සංගීත පාඩමට එකතු කරගන්නවා. ඉතින් මං හිතන්නේ අද දවසෙත් ඔබට අත්‍යවශ්‍ය වෙන පාඩමක් සම්බන්ධයෙන් තමයි අද අපි කතා කරන්නේ. ඔබේ විෂය නිර්දේශය තුල 6-11 දක්වාම ඔබට අධ්‍යයනය කරන්න තියෙනවා නාඩගම් සංගීතය සහ නූර්ති පිළිබඳව. මං හිතන්නේ මොනිකා ටීචත් මගෙත් එක්ක අද දවසේ එකතු වෙනවා ඔයාලත් එක්කම ඔයාලගේ ආලින්දයට ආවා අපි දෙන්නම අද දවසේ නාඩගම් සහ නූර්ති සංගීතයේ පිළිබඳවත් නාඩගම් නාට්‍ය කලාව ලංකාවට ආගමනය වුණේ කොහොමද නාඩගම් ලංකාව තුල ප්‍රචලිත වුණේ කොහොමද ඒ වගේම නූර්ති නාට්‍ය කලාව තුල ලංකාවේ සංගීතයේ මොන වගේද ඒ වගේම නූර්ති නාට්‍ය කලාව නිසා අපිට ලැබුණු දේවල් මොනවද කියන එක අද දවසේ අපි ඔබත් එක්ක කතා කරනවා. ඉතින් මොනිකා ටීච අපි කියමු අපේ දුවදරුවන්ට කොලයක් පෑනක් ළඟට ගත්තොත් ඔබට අවශ්‍ය දේවල් බොහෝ දේවල් සටහන් කරගන්නත් පුළුවන් වෙයි අපේ කතාබහ අතරතුර.
ඔව්. එහෙමනම් මුලින්ම අපි බලමු මේ ජනප්‍රවාදයට අනුව නාඩගම් ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා නේද? එතකොට මේ බොහෝ සංගීතයන් අපිට ලැබිලා තියෙන ඉන්දියාවෙන් කියන එක දරුව දන්නවා. මේ එතකොට මේ නාඩගම් රංග ශෛලියත් අපිට ලැබිලා තියෙන්නේ අපේ රටේ අන්තිම රජතුමා වූ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාලයේ ඔබ දන්නවා විවිධ බිසෝවරු ලංකාවට ගෙන්නුවා. නායක්කාර වංශික බිසෝවරුන් ගෙන්නුවා. ඉතින් මේ මදුරාපුරේ ඉඳන් ගෙනාපු ඒ නායක්කාර වංශික රාජකුමාරියන් එක්ක එයාලා තනියෙන් ආවේ නැහැ. ඒගොල්ලන්ගේ විවිධ ශිල්පීය නැටුම් සංගීත ඒ වගේ කණ්ඩායම් එක තමයි මේගොල්ලෝ ආවේ. ඉතින් මේක ආවා අලගනායිදු කියලා සංගීතඥයෙක්. අලගනායිදු සංගීතඥයා තමයි මේ ලංකාවට නාඩගම් කලාව නැත්නම් නාඩගම් රංග ශෛලිය ඇති කරා කියලා කියන්නේ.
ඔව්. ඒ කාලේ මහනුවර යුගයේ ගැන අපි කතා කළේ මහනුවර යුගයේ කවිකාර මඩුව කියන ඒකකයේ තුල තමයි. ඒ සංගීත ඒකකයේ තුල තමයි එතුමා බොහෝ කලා කටයුතු වල නිරත වෙලා තියෙන්නේ. ඒ කාලය තුල එතුමා විවිධ ප්‍රදේශවල විශේෂයෙන්ම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල කෝලම් නාට්‍ය ප්‍රදර්ශනී කලා කියලා කියනවා. දුව, වහක් කෝට්ටේ, හලාවත, මීගමුව මේ වගේ ප්‍රදේශවල තමයි විශේෂයෙන්ම නාඩගම් පැතිර ගියේ. ඒගොල්ලන්ගේ අරමුණක් වෙලා තිබුණේ ඇත්තටම මොනික ටීචර් නාඩගම් නාට්‍ය කලාව අපේ රටේ ප්‍රචලිත කළේ ක්‍රිස්තියානි ආගමත් ද්‍රවිඩ භාෂාවත් අපේ රටේ ජනතාව අතර ප්‍රචලිත කිරීමේ බලාපොරොත්තුව තමයි මූලිකවම තිබිලා තියෙන්නේ.
ඔව් නිරුමි ටීචර්, ඇත්තටම අපිට ඒව දැනෙනවා. මුල්ම යුගයේ තිබ්බ මේගොල්ලගේ ඇති කරපු නාට්‍යවල තියෙනවා සිංහවල්ලි, ජුසේපුත්, රජතුන් කට්ටුව,
හෙලේනා,
හෙලේනා, එතකොට හුණුකොටුවේ කියන විවිධ නාඩගම් රංග ශෛලීන් රඟ දක්වලා තියෙනවා. ඒ කියන්නේ නාට්‍ය රඟ දක්වලා තියෙනවා. ඉතින් මේ වගේ තිබුණේ මේ කතෝලික පසුබිමක් තමයි. මේවට නාදමාලාවල් කරගත්ත ගොඩක් පසන් කාන්තාරු කියන ගීතවල නාදමාලා
ඒක ප්‍රතිඵලයක් විදිහට වෙන්නේ නැති අදටත් බොහෝ මුහුදුබඩ ප්‍රදේශවල ජීවත් වෙන්නේ කතෝලික ආගමට සම්බන්ධ පුද්ගලයෝ බොහෝ විට. ඒ වගේම තමයි දැන් මේක ලංකාවේ මුලින්ම රඟ දක්වද්දී මේ වෙනකොට ලංකාවේ තිබේ සොකරි කෝලම් වගේ නාට්‍ය කලාවන් අපේම නාට්‍ය කලාවන්. ඉතින් මේක ටිකක් වෙනස් නාට්‍ය කලාවක් වුණා නඩගම් කියන එක. මොකද වෙනත් විදේශීය ආභාෂයකින් අපට ලැබුණු නිසා බොහෝ දෙනා මේ නාට්‍යවලට ඇදී එන්න පටන් ගත්තා ශ්‍රී ලාංකික ජනතාව.
ඉතින් මේකට විශේෂයක් ගොඩක් විට හේතුණා නෙළුමිටිච. දැන් සොකරි කෝලම් වල තිබුණේ මේ දවුල්, බෙර දවුල්, තම්මැට්ටම් වගේ දේවල් වාදනය කරේ. ඉතින් මේ මද්දලේ තමයි මේකේ ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ උනේ. එතකොට මද්දලේ තිබිත් ඇතරම අර විහිදිච්ච හඬ උනත් ඒක මේ නාටගම් ගායනයත් එක්ක බොහොම ලස්සනට බද්ධ වෙලා තිබුණා. ඉතින් ඒ විවිධ චරිත එනකොට ඒ චරිත වලට ආවේණික වෙච්ච බෙර පද වාදනය කරා. ඒ කියන්නේ මද්දල් පද වාදනය කරා. අඩුතාල් වැඩිතාල් කියලා දෙන්නෙක් එකතු තමයි මේ වාදනය කරේ. ඒ වගේ අරිත් නාට්‍ය දෙකට වඩා විශේෂ වූ ලක්ෂණ ගොඩක් මේ වගේ තිබුණා.
ඔව්, ඔබ කලින් නැසූ ගීතය තුලත් නාඩගම් මද්දලේ වාදනය වුණා. ඉතින් මද්දලේ නිසාම මද්දලේ වයලීනිය නේද ඇතැම් අවස්ථාවල සර්පිනාව පවා භාවිත කරලා තියෙනවා. කොහොමුණත් නාඩගම් කියන්නේ පුතේ අපිට දකුණු ඉන්දියානු ආභාෂයෙන් ලැබුණු නාට්‍ය කලාවක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. එතකොට නාඩගම් ලංකාවට ගෙනාවේ ඔබට වැදගත් වෙන කරුණ නැවත ලියාගන්නයි අපි මේ කියන්නේ. නාඩගම් ලංකාවට අරගෙන ආවේ අලංගනායිදු කියන ද්‍රවිඩ සංගීතඥයා. මේ නාට්‍ය කලාව මේ මොනිකටීච ඉන්දියාවේ තේරිකුත්තු නැත්තම් තෙරුකුත්තු කියන නමින්
වීති නාටක ශෛලියක් කියලා කියනවා. ඒ වීති නාටක වලින් ආපු කලාවක් විදිහට තමයි මේ නාඩගම් අපි හඳුන්වන්නේ. පොතපතේ සඳහන් වෙන්නේ මේ විදිහට. ඉතින් මේගොල්ලෝ මුලින්ම ඇවිල්ලා නෙළුමිටිච පෙන්වලා තියෙන්නේ හරිශ්චන්ද්‍ර කියන නාඩගම.
ඔව්, ඒක ද්‍රවිඩ භාෂාවේ නාඩගම.
ඊට පස්සේ මේ අලගනායිදු බොහොම ලෙන්ගතු වෙලා තියෙනවා ජාන්දි සිඤ්ඤෝ කියන කම්මල්කාර අපේ ලංකාවේ කෙනෙක් එක්ක. ඉතින් එයාගේ පුතෙක් ඉඳලා තියෙන පිලිප්පු සිඤ්ඤෝ. දැන් මේවා කියනකොට දරුවන්ට මතක් වෙනවා ඇති පිලිප්පු සිඤ්ඤෝ නාඩගම් කලාව ලංකාවට හඳුන්වලා දුන්න සිංහලයා විදිහට දැන් ඇත්තටම හඳුන්වන්නේ මේ පිලිප්පු සිඤ්ඤෝ කියන අපේ සංගීතඥයෙක් නෙවෙයි ඇත්තටම.
ඔව්, නාඩගමේ ආදිකතුවරයා බොහොත් කම්මල් කරුවෙක් කියලා තමයි සඳහන් වෙන්නේ.
ඔව්. ඉතින් එතකොට මෙයා ඉස්සර වෙලාම පෙන්නේ, ඒ කියන්නේ පිලිප්පු සිඤ්ඤෝ විසින් රචනා කරලා ඉස්සර වෙලාම අපිට පෙන්නලා තියෙන නාඩගම තමයි ඇහැලේ පොළ කියන නාඩගම.
ඒක බෞද්ධ කතා පොතක් ඇසෙන.
එතකොට අපේ දරුවෝ මේවා පටල ගන්න එපා. මුල් ඒගොල්ලෝ ඇවිල්ලා ගෙනල්ලා ඉස්සර වෙලාම අපිට පෙන්නුව නාට්‍ය තමයි හරිශ්චන්ද්‍ර නාඩගම. ඒ අනුසාරයෙන් අපේ සංගීතඥ අපේ මේ පිලිප්පු සිඤ්ඤෝ කියන පුද්ගලයා විසින් රචකයා විසින් එයා නිර්මාණය කරා ඇහැලේ පොළ කියන නාට්‍ය. ඉතින් ඒක තමයි මුල්ම සිංහල නාටකම විදිහට හඳුන්වන්නේ.
කොහොමුණත් ඊට පස්සුව අපේ රටේ බොහෝ කලාකරුවෝ මේ නාටකම් නාට්‍ය නිර්මාණයට යොමු වුණා කියලා කියනවා. විශේෂයෙන්ම ඩී තෝමස් සිල්වා, වී ක්‍රිස්ටියන් පෙරේරා, මේ වගේ බොහෝ අය, ඒත් එක්කම චාලි සිල්වා ගුරුන්නාන්සේ නේද. මේ විශේෂයෙන්ම චාලි සිල්වා ගුරුන්නාන්සේම බොහෝ විට මේ අපේ බෞද්ධ කතාපුවත් තමයි යොදාගෙන තියෙන්නේ නාටකම් විදිහට. එතකොට මේ දැන් ලංකාවේ අපි ওই කතා කරපු නාටකම් නාට්‍ය කලාව පෙන්වපු ස්ථානියත් අපිට වැදගත්. බොහෝ විට අපේ දරුවන්ගෙන් මේ ඔය ප්‍රශ්න පත්‍රවල සඳහන් වෙනවා, ප්‍රශ්නයක් අහනවා නාටකම් ප්‍රදර්ශනය කළේ කොහෙද. ඇත්තටම නාටකම් පෙන්වුවේ පුතේ ඔගොල්ලෝ දන්නවා මේක හැඳින්වුවේ කරලිය කියලා. අර්ධ කවාකාර පස් ගොඩ කරලා අර්ධ කවාකාරව සකස් කරගන්නාලද රංගභූමියක් තමයි අපි කරලිය කියලා කියන්නේ. එතකොට කරලියට මුලින්ම පැමිණෙන්නේ පුතේ ගුරු කියන පුද්ගලයා. එතුමා තමයි සියලු චරිත හඳුන්වා දෙමින් නාට්‍ය අඛණ්ඩව ගලා යන ප්‍රේක්ෂකයා අතර සම්බන්ධතාවය ආරක්ෂා කරන්නේ.
මේකට නිලොමි ටීචර් පොතේ ඉන්නිස කියලා කියනවා. ඉතින් පොතේ ඉන්නිස කියලා කියන්නේ මේ පොතේ ගුරා විසින් ගායනා කරන තාල රහිතව ගායන දෙයක්. දැන් අපි කියමුකෝ මෙන්න මේ විදිහට ඒක යෙදෙනවා. සසර සයුරේ සරණ නොවිතර සතන් වෙත මෙත් කුලුනිනා විතර නොව ඉස්මස්ලේ සුතනබුන් දන් දෙමින් පෙරුමන් මනා.
ඔව්, මේ විදිහට පොතේ ඉන්නසිය එහෙම නැත්නම් ඊට පස්සේ තෝඩායම නේද දේව ආරාධනා කරලා ඊට පස්සේ තමයි ඇත්තටම නාට්‍ය පෙන්වන්නේ. මේ නාට්‍යවල තිටියා කියලා කියනවා.
එළම ඩිජිමට පොඩ්ඩක් දෙන්න. දැන් මේකේ තෝඩායම කියන එක තාල සහිතයි නේද? ඒ කියන්නේ දෙවියන්ගෙන් ආශිර්වාද අරගෙන මේ පොළවට රංග මණ්ඩලයට අඩිය තියන්න අපිට අවසර දෙන්න කියලා නලු නිලියන් කරන ඉල්ලීමක්, දේවතා ආරාධනාවක් කියලා තමයි මේක කියන්නේ. දරුව මේක නාඩගම් මේ මනමේ නාඩගම බලලා තියෙනවා. එතරම් නවනාට්‍ය කලාවේ මූලාරම්භය කියන්නේ නවනාට්‍ය. ඉතින් මේ නවනාට්‍ය වලට ආරම්භ මේ ගොඩක් විට සම්බන්ධ වෙලා තියෙනවා, ආభాෂය ලැබිලා තියෙනවා කියන මේ නාඩගම් නේද? එතකොට මේ නාඩගම් වල තියෙන ওই තෝඩායම පොතේ ඉන්නේස කියන දේවල් මේ නවනාට්‍ය වලට ආරම්භ තියෙනවා. ඉදිරිවිට සරච්චන්ද මහත්තයා.
ඔව්, ඒ වගේම තමයි පූර්ණ විරිඳුව. ඒ වගේ වචන ගොඩාක් සම්බන්ධ වෙනවා නාඩගම් නාට්‍ය කලාවත් එක්ක.
දැන් අර තෝඩායම කියන එකත් ඉරසාන්ද දේවියනි අධිපති ආහසේ. මේ අප සෑමහට දෙනු වරම් ඔය විදිහට පේලි හතරකින් පද හතරකින් මේ තෝඩායම ගායනා කරනවා.
ඔව්, එතකොට මේ විදිහට නාඩගම දිගට මේ සාමාන්‍ය මේවා දවස් 7ක් පෙන්නවා කියලා තමයි ප්‍රදර්ශනය කරපු නාට්‍ය කලාවක් විදිහට තමයි නාඩගම් හඳුනාගන්නේ. ඒකෙදි මේ මොනික ටීච මුලින්ම ආවලු ඔය විශේෂයෙන්ම මේ චරිත ටිකක්, චරිත කිහිපයක්ම. ඒ මේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ කතාවත් එක්ක සම්බන්ධයක් නැහැ. නමුත් අර අපි වර්තමානයේදී වේදිකා නාට්‍යයක් බලන්න ගියත් ඔබට අර මේ ගොඩක් වෙලාට සීනුවක් වාදනය වෙනවා, නාට්‍ය ඔන්න ආරම්භ කරන්න සූදානම් කියන එක තමයි ඇත්තටම මෙතන මේ
සන්නිවේදනය
වෙන්නේ. ඔය කෝලමා, බහුභූතයා, සෙල්ලන් ළමා, හඬ දූතයෝ මේ වගේ විශේෂ චරිත කිහිපයක් ඇවිල්ලා තියෙනවා. හැමදාම මේ නාට්‍ය ආරම්භ කරනකොට මේගොල්ලෝ සම්බන්ධ වුණා. ඇත්තට මේවා නම් පස්සේ කාලේ ඉදිරිවිර සරච්චන්ද්‍ර මහත්තයා කිව්වේ මේවා අවශ්‍ය නැහැ කියන එක තමයි.
ඇත්තම නෙළුමිටිච ඒගොල්ලෝ ඒවා පාවිච්චි කරා. දැන් රංග භාණ්ඩ කියනවනේ වේදිකාවට, ඒ රංග භාණ්ඩ අයින් කරන්ඩ එතකොට චරිතයක් සමහරට සූදානම් නැත්තම් මේක සජීව කරන දෙයක්නේ. ඒ සඳහා සම්බන්ධ වෙනකන් ඒ තාලය නිකරුණේ ප්‍රේක්ෂකයව තියන්න බැරි නිසා ඒගොල්ලෝ එතන මොකක් හරි ඒගොල්ලන්ගේ රංග දැක්වීමක් කරා. ඉතින් ඒ වගේ වට අපි බහුබූතයක් කියලා කියන්නේ නේද?
ඔව්.
ඒතර ලස එයාලට වෙන වැඳුම් කට්ටලියකුත් තිබුණා
තියෙනවා. ඔව් එයා ඇවිල්ලා තන්නානි නාතන තන්නානි නාතන තන්නානි නාතන තන්නානි නා ඔය වගේ සාමාන්‍ය මොනවා හරි ගායනය කරලා නේද?
ඒ කියන්නේ අර උස තොප්පියක් දාලා ඇඟ හැමතැනම අර විල්ලු කියන්නේ බෝල පාට පාට බෝල දාපු අද්දිග ෂර්ට් එකක් දිග කලිසමක් ඒ හැමතැනම බෝල දාලා ඒ වගේ නිකන් අර දකින්නකොට මේ විහිළු වගේ නේද?
චරිතයක්
විදිහට තමයි මේ කෝලම් මේ ඒ කියන්නේ බහූතයා කියන එක ද හඳුන්වන්න පුළුවන් වෙන්නේ.
හරි. එතකොට මේ ඒත් එක්කම මොනිකා ටීචර් දැන් නාඩගම් අපිට ආවේ මේ දකුණු ඉන්දියාවෙන් කියලා අපි කියවනේ. ඇත්තටම දකුණු ඉන්දියාවෙන් ආපු නිසාම මේකේ සාමාන්‍ය මේක අපි කියන්නේ ශෛලිගත නාට්‍ය කලාවක් කියලා. මේක අපි සාමාන්‍යයෙන් අපේ දරුවෝ නාට්‍ය බලලා ඇතිනේ. ඔබ වේදිකා නාට්‍ය කොතෙකුත් බලලා ඇති. හැබැයි මේ නාට්‍යයත් එක්ක තියෙන වෙනස තමයි මේ නාඩගම් වල පුතේ සාමාන්‍යයෙන් මේ රංග භාණ්ඩ අවම වශයෙන් තමයි භාවිත වුනේ. ඒ වගේ තමයි ඒගොල්ලන්ගේ කතා විලාශය. ඒ වගේම තමයි මේ බොහෝ විට මේ ඕන් ඒ රංගනීය යෙදෙන අවස්ථාවල දිවේදිකාවේ හැසිරෙන ආකාරය, ගමන් කරන ආකාරය මේවා සියල්ලම සාමාන්‍ය ශෛලියකට අනුව සිද්ධ වුණේ. ඒක නිසා අතර මේක ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායට අයිති විදිහට තමයි අපි හඳුනාගන්නේ නාඩගම් කියන නාට්‍ය කලාව.
ඒක තමයි මම මුලින්ම කිව්වේ අර රජ බිසව ඒ විදිහ විවිධ චරිතවලට ඒගොල්ලන්ගේ ගමන් තාලවලට වෙනම මද්දල් පද වාදනය කරා. ඉතින් මද්දල් නාඩගම් ගොඩක් දුරට බලපුවයි ඉන්නවනะ රජතුමා එනවා කියන sannivedane ඒ බෙර පදයෙන් ඇතරම ඒ මද්දල් පදයෙන් අපිට හඳුන ගන්න පුළුවන් වෙනවා. ඒ වගේ එක එක්කෙනාට ආවේණික වෙච්ච මද්දල් පද යොදාගෙන තිබුණා.
ඔව්. ඒත් එක්කම දැන් අපි කතා කළොත් මේ දුවේ පුතේ දැන් අපි නාඩගම් වල සංගීතය ගැන තමයි ඔබට බොහෝ විට කරුණු ඉදිරිපත් කරන්න වෙන්නේ. නාඩගම් සංගීතය පිළිබඳව හැම වසරකම වගේ හැම අවුරුද්දකම ඔබේ ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න යොමු වෙනවා නාඩගම් සංගීතය පිළිබඳව. එතකොට ඔබ මතක ඇතුව පළවෙනි කාරණේ විදිහටම ලියන්න ඕනේ මේකට දක්ෂිණ ಭಾರತීය නැත්තම් කර්ණාටක සංගීත ආභාෂය තමයි ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම කර්ණාටක රාග ඊළඟට මද්දල පද මේකෙදි භාවිත වෙනවා. දැන් අර මොනිකා ටීචර් කලින් සඳහන් කළා වගේම මද්දල පද සාමාන්‍යයෙන් පසන්, තිර්ලානා, චාපු,
වඩිපාට,
තෙන් මොඩි, දිල්ලම්, කීර්තන මේ වගේ විවිධ මද්දල පද තමයි මේ සඳහා යොදාගත්තේ. ඒත් එක්කම නාඩගම් ගීතවල තිබුණා මෙන්න මෙහිම දෙයක්. දැන් ඔබ අපිට දැන් ඊළඟට අපි කතා කරන නූර්ති නාට්‍ය ශෛලිය පිළිබඳව. නූර්ති ගීතත් එක්ක බලනකොට නාඩගම් තරමක් මන්දගාමී බවක් තිබුණා. ඒ කියන්නේ අර සාමාන්‍ය ඔබ දන්නවා දැන් ගොඩක් වෙලාවට නූර්ති ගීත එහෙම කෙම්ටෝ වගේ දාදරා කෙම්ටෝ වගේ තාලවලට ටිකක් වේගවත්ව නිර්මාණය වුණු ගීත තියෙන බොහෝමයක්. නමුත් නාඩගම් වල තරමක් දුරට මන්දගාමී ටිකක් විලම්බලයට හුරු ගීත තමයි බොහෝ විට යොදාගත්තේ.
ඔව්. එතකොට දැන් මේ ගීතවල තිබ විශේෂත්වයක් තමයි මේ උරුට්ටුව කියන කොටස. දැන් දරුවෝ ඒ දැන් සංසන්දනය කරන්න තියෙන නූර්තිහා නාඩගම් කියලා. එතකොට මේ නාඩගම් වල තියෙන උරුට්ටුව ගැන දරුවෝ දැනගෙන ඉන්න එක
කොහොමද වැදගත් වෙනවද? නාඩගම් ගීතවල ස්ථායන්තරා
කොටස ආකෘතියක් නැහැ. ආකෘතියක්
නැහැ. ඒක තමයි ඇත්තටම කියන්නේ බොහෝ විට සමහර ගීතවල තානමත් තිබුණා. ඒ වගේම උරුට්ටුව කියලා සලකන්නේ අපි ගීතේම දෙගුණෙන් ගයන අවස්ථාව.
වේගවත්ව ටිකක් යනවා. දැන් ඔබට සාන්ත ජෝන්ගේ වීදියේ කඩේ කියන ගීතේ ඒකේ තියෙන ඉස්සන් කුනිස්සන් හල් මෙස්සන් හා පොකිරිස්සන් ඇට මගුලන් සහ බලයන් හොඳලා බෙට මෙහි විකිනේ ශාන්ත ජෝන්ගේ වීදියේ කඩේ. අනේ දැන් ආපහු අර ටික කියලා ගීතේට ආවා. වර්තමානයේ මේ රැප් වගේ තමයි පොඩ්ඩක් නේද? ඒ උරුට්ටු කියන කොටස.
එතකොට ඒ විදිහට තමයි නාඩගම් නාට්‍ය කලාව ලංකාවේ වසර ගණනාවක් මේ නාට්‍ය කලාව ප්‍රචලිත වෙලා තිබුණා කියලා කියනවා. මුලින්ම මම හිතන්නේ ලංකාවේ ටිකට් ගහලා මුල් වරට නාට්‍ය පෙන්වන්න පටන් ගත්තේ නාඩගම් එක. ලියෝනෝරා කියන නාඩගම තමයි ලංකාවේ මුලින්ම ටිකට් ගහලා පෙන්වුවේ. හැබැයි කාලයක් යනකොට මොනිකා ටීචර් මේ නාඩගම් නාට්‍ය කලාව මිනිස්සු අතර පිරිහීමට ලක් වුණාලු. ඒකට ගොඩාක් හේතු වෙන්නේ නැති හේතු ගණනාවක් තිබුණා. මොකද අර ටිකක් මේකෙ තිබුණු මන්දගාමී ඒත් එක්ක මර දවස් ගණනක් එක දිගට පෙන්නනවා ඒකාකාරී බවක් තිබුණා. මේ වගේ දේවල් නිසා ගොඩක් වෙලාවට අර අපි නාට්‍යයක් බලන්න යන්නේ ක්ෂණික අපිට ලබා ගන්න මොනවා හරි දෙයක් නේද ෂණිකව ලබා ගන්නනේ. නමුත් මේක අර කාලයක් තිස්සේ ඇදෙනකොට මිනිසුන්ට තරමක් මේක එපා වෙන ගතියක් ආවා කියලා කියනවා.
මම හිතන්නේ නිරුද්ධිච දරුවන්ට වැදගත් වෙනවා මේක එක ඒ කාලේ නිර්මාණය වෙච්ච නාට්‍ය මේ මොනාඩගම් මොනාද කියන එක නම් වශයෙන් පොඩ්ඩක් කියවනා නේද? කවුද රචනා කරේ කියලා. ඉතින් ඒක නිසා ඇහැලේපොළ ඔබ දන්නවා මේ ඇහැලේපොළ නාඩගම නිර්මාණය කරේ පිලිප් සිඤ්ඤෝ කියලා. එතුමා විසින් තවත් කීපයක්ම මේ නිර්මාණය කළා තියෙනවා. මාතලන්, සෙංගප්පු, සිංහවල්ලි, ජුසේපුත්, සුසෙව්, හෙලේනා, විශ්වකර්ම, රජතුන් කට්ටුව, සුලඹාවති, හුණුකොටුවේ කියන නාඩගම් මේවා පිලිප් සිඤ්ඤෝ විසින් තමයි රචනා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔබට මතක ඇති නෙළුම්ටිච කිව්වා චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුනාන්සේ කියලා කෙනෙක් ගැන. එයා තමයි මේ පිලිප් සිඤ්ඤෝලාගෙන් පස්සේ ගොඩාක් නාඩගම් වලට මෙහෙයක් කරපු සංගීතඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. කියන්නේ නාඩගම් නාට්‍යකරුවෙක් විදිහට හඳුන්ව ගන්න පුළුවන් වෙන්නේ. එතුමා විසින් නිර්මාණය කළා තියෙනවා වෙස්සන්තර, විදුර, දික්තල කාලගෝල, සිංහවල්ලි, ඊට අමතරව යුජින්, බ්‍රම්පෝඩ්, එතකොට භුවනකබාහු, ජොහානා, දැන් මේවා භුවනකබාහු ජොහානා කරලා තියෙන ක්‍රිස්තියන් පෙරේරා. ඒද ඒ නාට්‍ය දෙක. ඔව්. එතකොට මේ චාල්ස් සිල්වා ගුරුනාන්සේ තමයි වෙස්සන්තර, විදුර, දික්තල කාලගෝල, සිංහවල්ලි
වගේ ඔය බෞද්ධ කතා ඇසුරින් තමයි එතුමා බොහොම නාටකම් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ ඒ වගේම තමයි දැන් අපි අර කතා කළා වගේම නාඩගම් වගේම ඇත්තටම අපිට නූර්ති ගැනත් බොහෝ විට කතා කරනවා. ඒ වගේම නූර්ති වලට පස්සේ නව නාට්‍ය කලාව ලැබුණනේ මේ මොනිකා ටීචර්. එතකොට අපිට විශේෂයෙන්ම මේ ඔය නව නාට්‍ය ගීත බොහෝමයක් නාඩගම් වල පැරණි තනු අරගෙන තමයි නව නාට්‍ය වලට ඇවිල්ලා තියෙන්නේ.
ඒක මම හිතන්නේ අපේ මේ දරුවන්ට 10 වසරේ විෂය නිර්දේශයේ තියෙනවා නාඩගම් ආභාෂයෙන්ලත් නව නාට්‍ය කියලා.
ඔව්. එතකොට ඒ වගේ ගිරිවිර සරච්චන්ද්‍ර මහත්තයා මේ නාඩගම් නාට්‍ය කලාව තමයි මේ මූලික කොටගෙන. ඒක ඒ ඇසුරින් තමයි ඇත්තටම නව නාට්‍ය කලාව ලංකාවේ නිර්මාණය කළේ, බිහි කළේ. එතකොට පසු මන මේ සිංහබාබු වගේ නාට්‍ය නව නාට්‍ය උනාට ඒක ඇත්තටම තිබ්බේ නාඩගම් ලක්ෂණ තමයි බොහෝම. අර අනවශ්‍ය දේවල් සියල්ල ඉවත් කරලා නේද පැය දෙකහමාරක් තුනක් වගේ කාලයක් තුල රසයක් ලබා දෙන්න තමයි මේවා නිර්මාණය.
ඒක තමයි නව මුහුණු වරකින් දුන්න නිසා මේවා නව නාට්‍ය කියලා වර්ග විදිහට හඳුන්වනවා. එතකොට මද්දලේ වාදනය කරන එකත් ඒත් එක සිද්ධ වුණා නේද?
ඔව්. මද්දලේ අතහැරියේ නේ අත්‍යවශ්‍ය ගුණාංග සියල්ල ගත්තා. පොතේ ගුරු කියන චරිතය නේද මේ සියලු දෙනා හිටියා. ඒත් අර අනවශ්‍ය දේවල් මොකද සමහර නාඩගම් වල මොනිකටීච ගීත 30ක් 40ක් තිබුණලු. ගීත විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. එතකොට අර ඒක නිසාමත් සමහර වෙලාවට ඒකාකාරී වෙන ඒවත් එකම තනු එක ළඟින්ම යන ඒකාකාරී තනු වලින් තමයි යුක්ත වුණා කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම පුතේ අපිට නාඩගම් නාට්‍ය කලාව ගැන කතා කරනකොට ඔයගලන්ට මං හිතන්නේ අපි මේ කතා කරපු දේවල් බොහෝ දේවල් ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ ඇති. විශේෂයෙන්ම නාඩගම් පෙන්වපු ප්‍රදේශ මොනවද, නාඩගම් වල චරිත හඳුන්වලා දෙන්නේ කවුද, එතකොට නාඩගම් වල සංගීත ලක්ෂණ මොනවද, වාදනය කරන භාණ්ඩ මොනවද, ඒත් එක්කම නාඩගම් වල මේ මොනවද
ගොඩ නිර්මාණය කරේ කවුද, එතකොට ඒ නාඩගම් මොනවද, ඒ වගේ වර්ගීකරණය කරලා දරුවෝ මේ වෙනකොට ඉගෙනගෙන ඇති කියලා මම අපි හිතනවා නේද?
එතකොට ඒ නිසා අපි මං හිතන්නේ දැන් අපි ගොඩක් කතා කරපු නිසා නූර්ති ගීයක් අහලම නූර්ති නාට්‍ය කලාව ගැන කතා කරන එක හොඳයි කියලා.
ඔව්. දැන් ඔබට ඇහෙන්නේ නැති නේද නූර්ති ගීත කියන්නේ මොනවාද කියලා? මීට ඉස්සරලා අපි නාඩගම් ගැන කතා කරා. එතකොට ඔබට ඒ ගීතයි මේ ගීතයි අතර ලොකු වෙනසක් දකින්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ නූර්ති ගැන කතා කරනකොට පුතේ 1880 පමණ කාලයේ තමයි ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මේවත් මේ ඉන්දියානු ආභාෂයත් පර්සියානු පර්සියානු සංගීතඥයෙක් වන බලිවාලා බලිවාලා කියන එයා ප්‍රමුඛ නායක එම නායකයත් එක තමයි මේ කණ්ඩායමත් එක තමයි මේ නූර්ති රංග ශෛලිය අපිට දායාද වුණේ.
එතකොට මේ මොනිකා ටීචර් කියනවා එල්පිනිස්ටන් ඩ්‍රැමටික් කම්පැනි කියන ඉන්දියානු ඒ නාට්‍ය සමාගම තමයි මේ කේම් බලිවාලා ප්‍රමුඛව ලංකාවට පැමිණියා කියලා කියන්නේ. එතකොට අපි මෙච්චර කලින් කතා කරපු සියලුම මේ නාට්‍ය එලිමහනි තමයි රංගගත කළේ. සොකරි, කෝලම්, නාඩගම් මේ සියලු නාට්‍ය. හැබැයි මේ නාට්‍ය විපමණ ස්ථිර වේදිකාවක මුලින්ම රංගගත කරලා තියෙනවා. ඉතින් අනිත් එක තමයි පුතේ මේ වෙනකන් තිබ්බ නාට්‍යවලට වඩා හාත්පසින් වෙනස් වූ ලක්ෂණ නූර්තිවල තිබුණලු. ඒකේ තිබුණු කර්ණ රසායන සංගීතයේ විශේෂයෙන් මේකේ තිබුණ විවිධ නාට්‍යවල තියෙන්න ඕනි විවිධ තාක්ෂණික ක්‍රමවේද මේ සියල්ලම නූර්තිවල තිබුණලු. ඒ නිසාම නූර්ති බලන්න පළවෙනි නූර්තිය බලන්න 50,000කට අධික පිරිසක් හිටියා කියලා මෙමොනිකා ටීචර් සඳහන් වෙනවා.
ඒකේ මලිවාලා කියන ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම නෘත්‍ය නාට්‍ය කණ්ඩායම ලංකාවේ ඉස්සර වෙලාම පෙන්නපු නාට්‍ය විදියට හඳුන්වන පොතපතේ සඳහන් වෙනවා ඉන්දර සභා කියන නාට්‍ය. ඉතින් මේක එල් ප්‍රින්ස්ටන්
කොළඹ පුෂ්පශාලාවේ
තමයි රඟ දැක්වුවේ. ඉතින් මේකෙදි අර නෙළුම් ටීචර් කිව්වා වගේ ඇත්තටම දැන් අර මේවකට ආපු තිබ්බ නාට්‍යවලට වඩා බොහෝම
මිනිසුන්ගේ
දියුණු නාට්‍ය කලාවක් වුණා. මිනිස්සු ඇදබැද තියාගන්න බොහෝම පොහොසත් වෙච්ච නාට්‍යයක් විදිහට තමයි නූර්ති හඳුන්වන්නේ. ඒක නිසා බොහෝම ඉක්මනින්ම මුළු ලංකාව පුරාම මේක ප්‍රචලිත වෙලා ගියා කියලා කියනවා.
මොනික ටීචර් තවත් කාරණයක් හේතුවක් වුණා නූර්ති ඉක්මනින් ප්‍රචාරය වෙන්න. මොකද 1903 වගේ කාලේ වෙනකොට ලංකාවට ග්‍රැමෆෝනිය ආවා. ග්‍රැමෆෝනියත් එක්ක ග්‍රැමෆෝනිය නිසාම නූර්ති ගීත මිනිස්සු අතරට ගියා. ගම්බද මිනිසුන් අතරට එහෙම නූර්ති ගීත ගියාම මිනිස්සු කල්පනා කරා ගීත මේම ලස්සන නා නාට්‍ය කොච්චර ලස්සන ඇද්ද කියලා. ඒ අනුව ගමේ පිරිසත් කොළඹට නගරයට ඇදී එන්න පටන් ගත්තා.
ඊට පස්සේ විවිධ නගරවල් වල මේ ශාලාවල් ඇති කරලා මුළු රට පුරාම ව්‍යාප්ත වුණා කියලා කියනවා මේ නූර්ති නේද?
ඊට නූර්ති ගැන කතා කරනකොට අපි කොහොනේ කේම් බලිවාලා තමයි ලංකාවට ගෙනාවි කියලා. නමුත් අර නාඩගම් වගේම තමයි අපි රටේ අය උත්සාහ ගත්තා මේ නාට්‍ය නිර්මාණය කරන්න, නිෂ්පාදනය කරන්න. ඒකේ මුල්ම උත්සාහයේ ප්‍රතිඵලය තමයි සීදොන් බස්තියන් මහතා.
මෙයත් මෙතුමත් එක්ක තවත් කන්තම් තුන්දෙනෙක් නේද? ඊට පස්සේ පසු කාලේ ඉන්නව තව දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා සීදොන් බස්තියන් සමග චාල්ස් ඩයස් චාල්ස්
ජෝදසිල්වා
මහතා සහ චාල්ස් ඩයස් කියන මහතුරු දෙන්න. ඉතින් මේගොල්ලෝ විවිධ නිර්මාණ කරලා තියෙනවා. එතකොට දැන් උත්තර ಭಾರತೀಯ සංගීතයේ ආභාෂය තමයි නූර්ති වලට ලැබිලා තියෙන්නේ. දැන් මේ එතකොට ඔබ මතක තියාගන්න ඕනේ නාඩගම් වලට කර්ණාටක සංගීතයේ ආභාෂය ලැබිලා තියෙන්නේ, නූර්ති වලට හින්දුස්ථානි සංගීතයේ ආභාෂය ලැබිලා තියෙන්නේ. එතකොට මේ වගේදී අර නාඩගම් වල වගේ විවිධ රාග නේද, රාග පසුබිම් වෙලා තියෙනවා මේ ගීතවලට. ඉතින් නාඩ චිත්‍රපටවල වගේ ගොඩාක් විශාල ගීත ප්‍රමාණයක් මේ වගේ තිබිලා තියෙනවා නේද, 10ක් 15ක් විතර.
හැබැයි ඒ ගීත ඒකාකාරී භවෙ මිදුරු ඒවා. අදටත් ඇත්තටම මොනිකා ටීචර් නාඩගම් ගීත වලට සාපේක්ෂව නූර්ති ගීත මිනිස්සු අතර හරි ජනප්‍රියයි. ඕන කෙනෙක් බොහෝ විට දන්නවා නූර්ති ගීත බොහෝමයක්. ඔබ දන්නවා, ඔබ දන්නෝ බුදුන්ගේ, ඊළඟට සුවඳ පද්මවලුවාදී, ඔය වගේ ගීත ගන්න විශාල ප්‍රමාණයක්, ගොඩාක්ම සීරි සංග බෝධි මාලිගාවේ දීමා.
එතකොට මේ හේමමාලා නූර්තියේ තියෙන මේ
මගේ මාද්‍රිණා පිටෝගේ වෙස්සන්තර නූර්ති, ඒ වගේ ගීත විශාල ප්‍රමාණයක් තියෙනවා. හේමමාලා නූර්තියේ
තමයි ලෝණාමුනි
රාජගේ අපේ දරුවා නිතර ගායනය කරන ගීත මේවා. එතකොට ඇත්තටම නූර්ති ගැන කතා කරනකොට මේක නෘත්‍ය කියන නම තමයි නූර්ති බවට පත් උනේ. නෘත්‍ය කියන්නේ තියටර් කියන එක. එතකොට වේදිකාවේ තමයි එහෙනම් මුලින්ම, ඒ කියන්නේ අපි මේ නූර්තිවල වේදිකාව කියන එක, වේදිකාව කියන එක තමයි. අනිත් එක තමයි විශේෂයෙන්ම මුලින්ම කාන්තාව වේදිකාවට ආව කියන්නේ නූර්ති නාට්‍ය කලාවත් එක්කමයි.
එතකොට මේ මුල්ම සිංහල නාට්‍ය විදියට රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම් කියන නාට්‍ය තමයි
අර්ධ නාඩගමක ලක්ෂණ තිබ්බා කියලත් කියනවා නේද? අපි අර නාඩගම් බල බලා හිටියේ නිසා වෙන්නේ
නැති. ඉතින් ඒ විදිහ කොහොම වුණත් පොත්පත්වල සඳහන් වෙන්නේ නෙළොමිටිච මුල්ම සිංහල නාට්‍ය විදියට නූර්තිය විදියට රොම්ලින් හෙවත් දිව්‍ය කුසුම් කියන නාට්‍ය කියලා තමයි කියන්නේ. එතකොට මේක සීදොන් බස්තියන් මේ මහතා නිර්මාණය කරලා තියෙන එකක්. ඉතින් මෙතුමාට මෙතුමා සහ ජෝන්ද සිල්වා, එතකොට චාල්ස් ඩයස් කියන තුන්දෙනා විවිධ නිර්මාණ කරලා නූර්ති රංග ශෛලිය අපේ ලංකාවේ පුරාවට මහත් ආන්දෝලනයක් ඇති කරපු නාට්‍යයක් විදිහට.
දැන් ඒ කාලේ අර අපි කියවනේ නූර්ති බලන්න ගොඩක් අය ඉන්න ගැත්ත කියලා. එතකොට වේදිකාවල ගැටලුව ගොඩාක් පැන නැගුණා නේද? ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇත්තටම පස්සේ කාලේ ටවල් හෝල් රංග ශාලාව මේ ආරම්භ කරන්නත් හේතුවක් වුණේ. මොකද ජෝන්ද සිල්වා මහතා එවකට හිටපු හෙන්ඩ්‍රික් කප්පුහාමි කියන පුද්ගලයෙක්ගෙන් ඒ අවශ්‍ය අනුග්‍රහය ලබාගෙන තමයි ටවර් හෝල් රංගශාලාව ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම ජෝන්ද සිල්වා මහතාට සංගීතය, ඒ කියන්නේ ඒ වෙනකොට ඇත්තටම අපේ අය මේ මොනිකා ටීචර් උත්තර ಭಾರತයේ සංගීතය පිළිබඳ ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. එතකොට ඒ කාලේ ඔය නූර්තිවලට සංගීතය සපයන්න ආවා විශ්වනාත් ලව්ජී, ජටා ශංකර්, අබ්දුල් අසීස් මේ වගේ බොහෝ දෙනා ලංකාවට ආවා. ඉතින් ඒ අතරින් විශ්වනාත් ලව්ජී තමයි ජෝන්ද සිල්වා මහතාගේ නාට්‍යවලට වැඩිපුර සංගීතය සැපයුවා කියන්නේ.
1990 දී මේ විශ්වනාත් ලව්ජී ජෝන්ද සිල්වා මහතාත් එක්කතු වෙලා ඉන්දිය බ්‍රාහ්මණ සංගීතඥයෙකු හා චිත්‍ර ශිල්පීන් අතර ඒගොල්ලෝ ඔක්කොම එකතුලා සිරිසඟපෝ නූර්තිය රඟ දැක්වුවා කියලා ඉදිරිපත් කරා කියලා කියනවා. කරලියට ගෙනාවා කියලා කියනවා. ඉතින් මේ මින් පස්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ නූර්තිය, රාමායනේ, සකුන්තලා, රත්නාවලි, දුටුගැමුණු ඒ වගේ නූර්ති ඉතා ජනප්‍රිය, තාමත් මං හිතන්නේ දරුවන්ට ඒව දකින්න බලන්න පුළුවන් වෙනවා. ඉතින් රත්නාවලි නූර්තිය මං හිතන්නේ සිලබස් එකේ තියෙන දරුවන්ට නේද, නාට්‍යයක් නාට්‍ය විදිහට තියෙන
ඒක විශේෂම නූර්ති රඟ දක්වන්න විශේෂ මේ සංගම් පවා පිහිටුවා ගත්තලු සිංහරාරි නූර්ති නෘත්‍ය සමාගම මේ වගේ ඒවැනි මේ සමාගම් මගින් පවා ලංකාව තුල නූර්ති නිෂ්පාදකයෝ බිහි කරන්න, නූර්ති රංගනය කරන්න ශිල්පියෝ බිහි කරන්න උන්ට හවස්වරවල සංගීතය පවා ඉගැන්වුවා, ගායනී වාදනය පවා ඉගැන්වුවා කියලත් සඳහන් වෙනවා. විශේෂයෙන්ම චාල්ස් ඩයස් මහතා මේගොල්ලෝ ඇත්තටම විශේෂත්වයේ තියෙන මොනිකට වෘත්ති නීතිඥවරු. හැබැයි නීති වෘත්තිය කරත් ඔවුන් කලාකරුවෝ නේද? තම වෘත්තියට වැඩිය ඔවුන් බොහෝ විට කලාවට, මේ නාට්‍ය කලාවට විශේෂ ආදරයක් ඇල්මක් දක්වපු පුද්ගලයෝ. ඉතින් ලංකාවට නූර්ති පැමිණීමම හේතුවක් වුණා කියලා කියනවා නේද මේ මොනිකා ටීච්? අපේ රටෙන් ඉන්දියාවට ගිහිල්ලා සංගීතය ඉගෙන ගන්න. මොකද මේ සංගීතය ඇහුවම අපේ ඇයට ලොකු ආශාවක් ඇති වුණාලු උත්තර ಭಾರತೀಯ සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරන්න.
ඒකේ මේ නිලෝමි ටීච රවින්ද්‍රනාත් ආගොර්තුමා ලංකාවට 1934 ආපු ලංකා ගමනියත් එක්කත් අපේ රටේ සංගීතඥයෙකුට සංගීතට ආදරය කරපු අය ගොඩක් අය ඉන්දියාවට ගිහිල්ලා ශාස්ත්‍රීය සංගීතයේ සූරිසංකර් මොල්ලිගොඩ නේද, ඒ වගේ අය ගිහිල්ලා සංගීත ඉගෙනගෙන නැවත ලංකාවට ඇවිල්ලා ලංකාවේ ශාස්ත්‍රීය සංගීතය ආරම්භ කරා කියලා කියනවා. ඉතින් දැන් මේ විදිහට කතා කරගෙන යනකොට 1900 ඉඳන් 1910 විතර වෙනකන් හැබැයි ජෝන්ද සිල්වා මහත්තයා පොඩි ඒකාධිපතියක් අල්ලගෙන හිටියා මේ නූර්තියෙන්. ඒක නිසා එතුමා මේ ධනේ ඉපෙීම මාර්ගයක් විදිහටත් මේ නාට්‍ය ව්‍යාපාරයක් විදිහට කරගෙන ගියා. ඉතින් ඒක නිසා මේක ප්‍රතිඵලයක් විදිහට 1909 දී ජෝන් පෙඩ්‍රික් සෙනෙවිරත්න ටවර් හෝල් ශාලාව ඉදි කරලා තියෙනවා. මේවා මේ නාට්‍ය පෙන්වන්න. ඒ වගේම 1911 දී පණ්ඩුකාභයේ සිංහල වංශ කතාව රඟ දැක්වීමෙන් ටවර් හෝල් රඟහල මහජනයා අතර පත් වුණා කියලාත් කියනවා. එතකොට ටවර් හෝල් රඟහල කියන එක ඔබ දැනටත් දන්නවා. මේ කොළඹ තියෙන මේ රංගශාලාව නූර්ති කියනකොට මට ටවර් හෝල් රංගහල තමයි මතක් වෙන්නේ. ඉතින් මේක ආරම්භ වෙලා තියෙන 1911 දී පණ්ඩුකාභයේ සිංහල වංශ කතාව රඟ දැක්වීමෙන් තමයි මහජනයා අතර මේ හෝල් එක මහජනයාට රංගශාලාව මේ මහජනයා අතර පත් වෙලා තියෙන්නේ.
ඉතින් ඒ වගේම තමයි චාල්ස් ඩයස් මහතාත් ඔය මුලින්ම පණ්ඩුකාභය කියන නාට්‍ය, ඊට පස්සේ බූරිදත්ත, හේමමාලා මේ වගේ නාට්‍ය ගණනාවක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට පස්සේ කාලේ එතුමගේ පුතා පවා මේ නාට්‍ය කලාවට යොමු වුණා කියලා කියනවා.
සිවම්මා ධනපාල නාට්‍යයත් මේ එතුමගේ චාල්ස් ඩයස් මහතාගේ නාට්‍යයක් නේද?
එතකොට අපිට ගොඩක් කාලවලට නූර්ති සංගීතය පිළිබඳව අහනවා. ඒ පිළිබඳව විශේෂයෙන්ම අපේ ප්‍රශ්න පත්‍රයේ දරුවන්ට නූර්ති ගීත පිළිබඳව වගේම නූර්ති සංගීතය පිළිබඳවත් ඔබෙන් බොහෝ විට අහනවා. එතකොට පුතේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ කියන්නේ පළවෙනිම කාරණය තමයි නූර්ති සංගීතය ගැන කතා කරද්දී නූර්ති කියන්නේ උත්තර ಭಾರತೀಯ සංගීතයෙන් පෝෂණය වුණු නාට්‍ය කලාවක් කියන එක. ඒත් එක්කම මේකට යොදාගත්තු සංගීත භාණ්ඩ ගැන කතා කරනකොට විශේෂයෙන්ම තබ්ලාව නේද? මේ සර්පිනාව තබ්ලාව වගේ වාද්‍ය භාණ්ඩ තමයි වැඩි වශයෙන් මේකට යොදාගෙන තියෙන්නේ.
පසුකාලීන බටනලාව වයලීනේ නේද? විවිධ සංගීත බලයකට
නූර්ති ගැන කතා කරනකොට නූර්තිවල කතා කරන්න අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා මොනිකටි, ඒ තමයි දොහරාව කියන එක. අපේ දරුවෝ දැනුවත් වෙන්න ඕනේ. නූර්ති ගීතයක තියෙන පුතේ ස්ථායි කොටසක් සහ අන්තරා කොටස් දෙක. බොහෝ විට බොහෝ නූර්ති ස්ථායි අන්තරා ආකෘතිය, මොකද මේක හින්දුස්ථානි ආභාෂයේ ලැබුණු එකක් නිසා. ඉතින් දොහරාව ගැන කතා කරනකොට මොනිකටි මේ මොකද දොහරාව කියන්නේ නූර්ති වලටම අනන්‍ය වුණු එකක්. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් තාලේ දොර දැන් ගීතයක් ගායනය කරනකොට අපි ඒක තාලෙන් තාලයකට යුතුව ගායනය කරනවා. හැබැයි තාලෙන් තොරව ගායන අවස්ථාවක් තියෙනවා. අපි කියනවා අපතාලාත්මකව ගායන රිද්මයකට ගායන අවස්ථාවක්. ඒක තමයි අපි දොහරාව කියන්නේ.
දැන් නෙළුමිටිච ඒකට දරුවන්ට ගීතයක් දීලා තියෙනවනේ වාසනා දිනේකි මේක පාමු තුටින් කියලා.
ඒක තියෙනවා.
මේක තියෙනවා.
කෝමල මధుර බසිනි මේ ගී සාදා පවසනු දැන්
නටමු පේලි පේලි සැදී රජිදා තුටුවන මෙන් සිරියවසය උරේ ආශා විභූපති
අන දෙකද තාලෙට ඊට පස්සේ එනවා. ඒක තමයි ඇත්තම දොහරාව කියන්නේ. මේක තමයි නූර්ති වලට විශේෂයෙන්ම ආවේනික උණු ලක්ෂණයක්. ඒත් එක්කම නූර්ති ගීත වලට පුතේ බොහෝ විට අපි අර කලිනුත් කිව්ව රාග තමයි පදනම් වුනේ. බොහෝමයක් ගීත තියෙනවා එහෙම. දැන් අපි ඔය කියන සිරිසංග බෝධි මාලිගාවේ දීමා කියන එක, ඒක පීලු රාගය ආශ්‍රිතව. මට මතකයි එක ප්‍රශ්න පත්‍රයක අහලා තිබුණා දරුවන්ගේ නූර්ති ගීත පහක් සඳහන් කරලා ඒවට බල මේ නිර්මාණයට පදනම් වුණු රාග මොනවද කියලා. විශේෂයෙන්ම ඔයගොල්ලෝ ගොඩක් දන්න ගීතයක් තමයි හේමමාලි නූර්තියේ එන ලෝනාමුනි රාජගේ ගීතය හදලා තියෙන පුතේ ජවුනපුරි කියන රාගය ඇසුරු කරගෙන. ඒ වගේම තමයි රකිණු ඊශ්වරා කියන ගීතය කාෆිරාගේ පදනම් කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේ වගේ ගොඩාක් රාග තියෙනවා. එහෙම රාග මේ කියන්නේ ගීත තියෙනවා රාග පදනමින් තමයි මේවා නිර්මාණය වෙලා තියෙන්නේ.
ඒ වගේම නෙළුමිටිච්ච මේ රාගවල තියෙන දාන අලංකාර වගේ කොටසුත්
ආලාප
කියන කොටසුත් එකතු වෙලා තියෙනවා. දැන් ඔය සවන් දී පෙරරාම චරිතය අසව් කියන ගීතේ තියෙනවා දාන අලංකාරයක
ස්වරූපය.
සෝබාන දේවපුරා. ඔව් ගීතවල තියෙනවා දාන අලංකාර කොටසක්. ඒ කියන්නේ අර සෝපමාන දේවපුරා සදිසි සාරලක් දිවේ සිංහලුන්ගේ නාරිගනා තිත කාලෙ සෝබනා තිත කාලෙ සෝබනා ඒ වගේ තැන්වල තියෙන මේ තාන අලංකාර ස්වරූපයක්. ඉතින් ඒ වගේ විවිධ ශාස්ත්‍රීය අංග රැගත් නාට්‍ය සංගීතයක් විදිහට තමයි මේ නූර්ති වලට ලැබිලා තියෙන සංගීතය සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම නූර්ති ගීත විශාල ප්‍රමාණයක් නාට්‍ය තිබීමත් මේ ජනප්‍රියත්වයටත් හේතු වෙලා තියෙනවා නේද ටීචර්?
ඒ කාලේ වෙනකොට ඇත්තටම නූර්ති නාට්‍ය ජනප්‍රිය වෙන්න පළවෙනිම කාරණය උනේ සංගීතය. මේකේ තිබුණු කර්ණ රසායන සංගීතය. මොකද පෙර නොවු විරු විදිහේ මේගොල්ලෝ පෙර නොඇසූ විදිහේ සංගීතයක්. ඒකට කොයිතරම් මිනිස්සු ඇලුම් කරාද කියනවනම් සමහර වෙලාවට ගීත අහන්නම නූර්ති බලන්න ආවා. මේ ගීත අහන්නම නූර්ති බලන්න ආවා. හැබැයි පස්සේ කාලේ මේ නූර්ති නාටගම් වලට සාපේක්ෂව නූර්ති වල තිබුණා අර නාට්‍යමය ගුණයක් ලොකුවට තිබුණේ නැහැ. නාටගම් වල යම් කිසි විදිහක කතා පුවතක් තිබුණා. යම් කිසි හරයක් තිබුණා. නූර්ති වල අර බොහෝ විට ගීත වලට මූලික තැන දෙන්න ගියපු නිසාම පස්සේ කාලේ නූර්ති තරමක් දුරට පිරිහීමට පත් වෙලා නව නාට්‍ය කලාව ලංකාවේ බිහි වෙන්න එක හේතුවක් වුණා.
කොහොම වුණත් දැන් නූර්ති නාට්‍ය ලංකාව පුරාම මේ ජනප්‍රිය වෙන්න ගොඩාක් හේතු තිබුණා නේද? අර ඒ වෙනකොට නාට්‍ය මිනිස්සු අර මේ නියරක කුඹුරක පස් ගොඩක එහෙම ගලක් උඩ වාඩි වෙලා තමයි අනිත් සොකරි කෝලා නාටකවල බැලුවේ.
ඉතින්
දැන් නූර්ති වලදී එහෙම නෙවෙයි, විශේෂ ආලෝකකරණය, වේදික ආලෝකකරණය ඉතා ඉහළින්ම තිබුණා. ඒ වගේම තමයි මිනිසුන්ට හිතාගන්න බැරි වෙන විදිහේ වේදිකාවට ඉහළින් විවිධ
දූර්භවත වෙනවා. නළුවෝ කැරකෙන වේදිකා සමහරලාට පුලුල් තිර නේද? දැන් රජවාසලක් වුණත් ඒ රජවාසල ඇත්තටම මවල
පෙන්නනවා. ඔව් රජවාසලද රජ ඇත්තටම මේ ප්‍රේක්ෂකයෝ රජවාසලට ගියා වගේ දැනෙන්න තරම් මවල පෙන්නවා
ඒ වෙලාවට. ඒක දැක්කම මිනිස්සු මවිතේට පත් වෙන්න ගත්තා.
ඒකට ඒ වගේම තමයි අර වාඩි වෙලා බලන්න ආසන වෙන් කරලා තිබුණා නිතින් සුව පහසු පැය දෙක දෙකමාරක තුනක වගේ කාලයක් නිසා මිනිසුන්ට මේකේ අර ආශාව වින්දනයේ මිසක් අපහසුතාවයක් දැනෙන්නේ නැහැ.
කෙටි කාලයක් තුළ ලොකු රස ආස්වාදයක් නේද රස වින්දනයක්. ඒක සාම නූර්ති වලට මිනිස්සු ඇදියාව කියන එක තමයි කියන්නේ.
ඒ වගේම තමයි රංග වස්ත්‍ර ආභරණ නේද? දැන් රජතුමෙක් කිව්ව සූසට බරණින්ම සැරසිලා ඒ විදිහට උඩ සංගීතයත් එක්ක ආලෝකකරණයත් එක්ක මේගොල්ලන්ගේ රංග වස්ත්‍ර ආභරණයි සියලු දේ දැක්කම මිනිස්සු කොයි මොහොතකවත් මේ නාට්‍යයෙන් ඔබට එළියට මනස ගියේ නැහැ. ඉතින් ඒ නිසා බොහෝ දුරට ලංකාව පුරාම මේ නූර්ති කියන එක සිසාරා යන්න පටන් ගත්තා.
ඔව් මම හිතන්නේ අපේ දරුවන්ට අද දවසේ අපි කතා කරපු නාටකම් සංගීතය සනාටම් නාට්‍ය කලාවත් නූර්ති නාට්‍ය කලාවත් මම හිතන්නේ බොහෝ දේවල් අපිට ඔබට ලැබෙන්නේ නැති අද දවසේ අපේ පාඩමත් එක්කම. කොහොම වුණත් මම හිතන්නේ මොනිකා ටීචර් දැන් නූර්ති වලදී ගොඩක් වෙලාට නාටකම් නූර්ති සම්බන්ධයෙන් අහන එක ප්‍රශ්නයක් තමයි මොනිකා ටීචර් නාටකම් සහ නූර්ති නාට්‍ය කලාවන් පිළිබඳව සංසන්දනාත්මක විග්‍රහයක් කරන්න නේද? බොහෝ විට අපේ දරුවන්ගෙන් අහනවා සොකරි කෝලම් දෙක රඟ මේ සංසන්දනය කරන්න දෙනවා සමහර වෙලාවට, ඒ වගේම නාටකම් නූර්ති. එතකොට ඒකත් අපේ දරුවන්ට පොඩ්ඩක් කියමු අපි නේද කොහොමද නාටකම් සහ නූර්ති අතර සංසන්දනයක් කරන්න කියලා.
එතකොට ඉස්සර වෙලාවම අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න පුළුවන් මේකේ සංගීතය. නාටකම් රංග ශෛලියේදී තියෙන්නේ කර්ණාටක සංගීතය. එතකොට දකුණු ඉන්දියා සංගීතයේ ආභාෂය තමයි නාටකම් වල තියෙන්නේ. නූර්ති වල තියෙන්නේ හින්දුස්ථානි සංගීතය. එහෙම නැත්නම් උත්තර ಭಾರತೀಯ සංගීතයේ ආභාෂය තිබිලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන තාල වාද්‍ය භාණ්ඩ වෙන්නේ නාටකම් වල මද්දලය, නූර්ති වල තබ්ලාව. නේද?
ඒ වගේම තමයි මේ දැන් අපි අර කිව්වා වගේ මතක ඇති ඕගොල්ලන්ට නාටකම් වල අපි කිව්වා අර උරුට්ටුව කියන විශේෂ සංගීත අංගය වේගවත්ව ගායනය කරන ගීතේ ගායන වගේ දිගුණින් ගායන අවස්ථාවක් තියෙනවා කියලා. ඒ වගේම අංගයක් තිබුණා නූර්ති වල. ඔබට මතක ඇති. හැබැයි ඒක වේගවත්ව ගායන එකක් නෙමෙයි. තාලෙන් තොරව රිද්මයානුකූල ගායන අවස්ථාවක්. ඒ තමයි දොහරාව කියන එක. ඒත් එක්කම මේ දෙක සමානතනුත් තිබුණා. ඒ කියන්නේ දැන් අපි කිව්වනේ අර නාටකම් සහ නූර්ති දෙකටම ගීත නිර්මාණය කරනකොට පුතේ රාග පදනම විශේෂයෙන් බලපෑවා. දකුණු ඉන්දියානු රාග ඇසුරින්
කරහරපිය.
ඔව් හරිකාම්බෝජි නේද? අට බහිරවි මේ වගේ විශේෂ ශංකරාභරණ මේ වගේ රාග ඇසුරින් තමයි නාටකම් ගීත නිර්මාණය කරේ. ඒ අතරෙ පසන් කන්තාරු ගීවල ආභාෂයත් මේවට ලැබුණා. කොහොම වුණත් නූර්ති වලදී අපි කිව්වා උත්තර ಭಾರತೀಯ රාග ඇසුරින් තමයි මේවා නිර්මාණය කළේ කියලා.
ඔව්. එතකොට නූර්ති රංග ශෛලිය අර වෙලාවක් කාලයක් තිබුණානේ පැය තුනක දෙකමාරක වගේ කාලයකට සීමා වුණා. නාටකම් මෙහෙම නෙවෙයි. සමහරට රාත්‍රි ගණනාවක් මේවා රඟ දැක්ක. ඕන ඕකත් මේක සංසන්ද වෙනස්කම් වලට ලියනකොට අපිට සංසන්දනාත්මකව කතා කරන්න
පුළුවන්. ඒ වගේම තමයි අපි අර කිව්ව රංග ශෛලිය. දැන් ඇත්තටම නාටකම් වල තිබුණු රංග ශෛලිය බොහෝ විට අර නාට්‍ය ධර්මී කියලා අපි කියනවා. දැන් නාට්‍ය කලාවන් පිළිබඳව ඉගෙන ගන්නකොට අපිට ඉගෙන ගන්න තියෙනවා නාට්‍ය කලාවන් වර්ග කීපයක්. එකක් ලෝක ධර්මී, අනිත් එක නාට්‍ය ධර්මී නේද? එතකොට නාට්‍ය ධර්මී කියන්නේ කිසියම් ශෛලියකට අනුව. දැන් නාටකම් වල කතා බහ වුණත් ඒ වගේ නේද?
ඒ කියන්නේ ඇත්තටම ඒක අපිට කතා කරන්න බැරි වෙච්ච දෙයක් නේ ඔබ ටීචර්. මේ නාටකම් වල තියෙන්නේ ගද්‍ය ආකාරයෙන් නෙවෙයි දෙබසක්.
මේකේ තියෙන මේ වනාන්තරේ සෝභාව නරඹ වින් යන අතරතුරු ගමන් විඩාව ඉබීම මගහැරේ සොඳුරිය. අනේ වගේ දැන් අපි සාමාන්‍ය ජීවිතේදී ඔහොම කතා කරන්නේ නෑනේ මොනික ටීචර්.
වනලිය දෙනෙක් විසිතුරු පාන්නේ අප දෙදෙනා දිහා බලා සතුටු වන්නක් මෙනි. දැන් මේක සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ කතා කරන භාෂාවෙන්නේ නේද? නමුත් මේක
සාමාන්‍ය වේදිකා නාට්‍යයකට වඩා වෙනස්. සාමාන්‍ය වේදිකා නාට්‍යවල අපි එදිනදා ව්‍යවහාර කරන විදිහට තමයි කතා බහ වෙන්නේ. හැබැයි මේ නාට්‍යවල නළුවා අඩියක් තිබ්බත් රඟ මණ්ඩල තුර විශේෂයෙන්ම නළුවා තමන අඩියක් පාසා යම්කිසි ශෛලියක් තියෙනවා. ඒකත් විශේෂත්වයක්. එතකොට නූර්තිවල ඊට වඩා ඒ ශෛලිය එබැනි ශෛලිගත ස්වභාවයක් නූර්තිවල අපි දැක්කේ නැහැ. එතකොට ඔන්න ඒ වගේම තමයි නූර්තිවල මේ අපි නාඩගම් වලදී අපි කිව්වා ගීත විශාල ප්‍රමාණයක් තිබ්බා කියලා. නූර්තිවල සාමාන්‍ය විශේෂ අර දැන් අපි කිව්වා ඒ වගේම ස්ථායී අන්තරාකෘතියක් නාඩගම් ගීතවල අපි දැක්කේ නැහැ. නමුත් නූර්ති ගීතවල ඒ ස්ථායී අන්තරාකෘතිය අපි විශේෂයෙන්ම දකිනවා. ඉතින් කොහොම වුණත්
එතකොට නූර්තිවලට පදනම් වෙච්ච තුන් දෙනෙක් ඉන්නවනේ. නිර්මාණ වලට පදනම් වෙච්ච තුන් දෙනෙක් ඉන්නවා. ජෝන්ද සිල්වා, චාර්ල්ස් ඩයස් මහතා, එතකොට සීදොන් බස්තියන් කියන තුන් දෙනා තමයි මේකේ පුරෝගාමියන් විදිහට සැලකන්න පුළුවන් වෙන නූර්තිවල. නාඩගම් වලදී අපි ගොඩක් විට කියන්නේ මේ පිලිපිසිඤ්ඤ මහතා තමයි ලංකාවේ නාඩගම් ඇති කරේ. ඉතින් එතනින් පස්සේ චාර්ල්ස් සිල්වා ගුරුනාන්සේ ඒගොල්ලෝගේ නම් ගන්න පුළුවන් මේ නාඩගම් වලට. එතකොට ඔබ දන්නවනේ ලංකාවට නාඩගම් ඇති වුණේ කොහොමද කියලා නේද? එතකොට තේරුක්කුත්තු කියන වීදි නාටක ශෛලියත් එක්ක අලගනායිදු විසින් තමයි නාඩගම් ලංකාවට ගෙනාවේ නේද?
ඒ වගේම තමයි නාඩගම් වලදී මද්දල පද තමයි විශේෂයෙන් භාවිත කළේ. අපි කතා කළා වගේ පසන්, චාපු, තිරලානා මේ වගේ මද්දල පද යොදාගත්තේ. ඒ වගේම උත්තර ಭಾರತීය තාල විශේෂයෙන්ම ඔබ දන්න ඔබ ඉගෙනගෙන තියෙනවා මේ වෙනකොට දාදරා, කිම්ටෝ, කෙහෙර්වා, ත්‍රිතාල් මේ වගේ තාල තමයි විශේෂයෙන් නූර්ති ගීතවලට පදනම් වෙලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි පුතේ නාටකම් සහ නූර්ති ගැන අපිට අද දවසේ අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඉතින් තව කාල වේලාව තිබ්බනම් මම හිතන්නේ අපිට තව බොහෝ දේ කතා කරන්න තියෙනවා. නූර්ති නාටකම් කියන්නේ ඇත්තටම අපේ රටේ මේ කාලයක් වසර ගණනාවක් මම හිතන වසර 150කටත් අධික කාලයක් අපේ රටේ ඉතාම ජනප්‍රිය වුණු සහ මිනිසුන්ගේ හදවත් වැළඳගත්තු නාට්‍ය කලාවක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ මේ සංගීත ගමන් මඟ විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් කරාගෙන යන්න මේ නාට්‍ය කලාවන් පැහැදිලිවම හේතු භූත වුණා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.
ඉතින් සමහර විට අපේ දරුවන්ට මේවා දැන් මේ ලයිව් ඒ කියන්නේ සජීවීව බලන්න බැරි වුණාට නෙළුම් ටීචර් YouTube channel වලට එහෙම ගිහිල්ලා ළමයි මේ වගේ නම් ගහලා බලවන ඇත්තටම ඒ වගේ නාට්‍ය ඉතුරු වෙලා තියෙන
විශේෂයෙන්ම නාටකම් ගීත නූර්ති ගීත ඔබට කොතෙකුත් අහන්නට අවස්ථාවක් තියෙනවා. දැන් වෙනකොට අපේ දරුවෝ තාක්ෂණියත් එක බොහොම දිග ගමනක් ඇවිල්ලා තියෙන්නේ මේ කාලය පුරාව. ඉතින් මං හිතන්නේ ඔබට ඔබේ පන්ති කාමරයට සීමා නොවුණු බොහෝ දේවල් ඔබට ඒ හරහා ලබා ගන්න පුළුවන්.
ගුරුවරයා කියන දෙයටම සීමා වෙන්නේ නැතුව මේව ඇත්තද? මේව කොහොමද? ඇත්තටම මේ ගීත අපි අහන්න ඕනේ. ඒ වගේ ආසාවක් නේ ඉගෙන ගන්න ළමයින් පෙළඹවීමක් තමයි අපි මේ කරන්නේ.
මොකද ඔබට නූර්ති ගීත නාටකම්ගේ තත්ත්‍ය අවශ්‍ය වෙනවා. මොකද දෘශ්‍ය කාව්‍යයටදී ඔබට ප්‍රායෝගික පරීක්ෂණයේදී නූර්ති ගීත ගායනය කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔබ මේ කාලය තුළ ඔබට පුළුවන් නේද නූර්ති ගීතයක් ඉගෙන ගන්න, නාටකම් ගීතයක් පුහුණු වෙන්න.
දැන් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ පළවෙනිදා සිට 11 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. ඉතින් ඒකේ දරුවන්ට හතරවෙනි ප්‍රශ්නේ තමයි මේ විවාහාරික සංගීතයේ පිළිබඳ දැනුම ළමයිගේ ප්‍රායෝගික දැනුම බලන එක. ඉතින් මේකේ තියෙනවා නාට්‍ය ගීතයක්, නූර්ති ගීතයක්, එතකොට නාටකම් ගීතයක් ළමයිට ගායනය කරන්න. ඔබට පුළුවන් නම් දැන් සිලබස් එකේ නැති වුණත් ඔබ අලුතෙන් ලස්සන ඒ කියන්නේ අහලා YouTube එකෙන් හරි ගිහිල්ලා බලලා අහලා ඒ වගේ එකක් ඔයගලන්ට ගායනය කරන්න පුළුවන් නම් ඇත්තටම මේ පරීක්ෂක මණ්ඩලයේ පවා ඔබට මේ ආකර්ෂණය කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නේද?
ඔබට උපරිම ලකුණු ප්‍රමාණයකට යන්න මේවා ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මං හිතන්නේ දුවේ පුතේ අද දවසේ ඔබත් එක්ක ඔබත් එක්ක ඉන්න තිබෙන කාලේ අපිට ටික ටික දැන් කාලේ ගෙවිලා ගිහින් තියෙන්නේ. ඒ නිසා මං හිතන්නේ අද දවසේ අපිට සමුගෙන යන්න වෙනවා. හැබැයි මතක් කරනවා ලබන සතියේ තවත් සති දෙකකින් අපි සංගීත පාඩම අරන් ඉනවා. ඔබට විශේෂණු පාඩමක් තමයි අපි මේ දවසෙත් ඉදිරිපත් කරන්නේ. අද අපි කතා කරේ ওই තබ්ලාව ඒව ගැන කතා කරානේ. එතකොට අන්න ඒ වගේ සංගීත භාණ්ඩ පිළිබඳව ඔබ නොදන්න ඔබ මේ වෙනකොට සමහරට දන්නා දේ අපි තවදුරටත් ඔබට පැහැදිලි කරලා දෙන්න සූදානම්. එහෙනම් ලබන සතියේ සංගීත භාණ්ඩ පිළිබඳව ඉගෙන ගන්න බලාගෙන ඒකට සූදානම් වෙන්න ඔබත් මොනවා හරි තොරතුරු ටිකක් හොයාගන්න. එහෙනම් අද දවසට අපි දෙන්න සමුගෙන යනවා ඔබේ ප්‍රාර්ථනා කරනවා නිරෝගිමත් හෙට දවසක් ඔබ සැමට. තෙරුවන් සරණයි.
ආදරණීය දුවේ පුතේ, ඌවේ ගුරු කෙතරින් අද ඔබ හමු වුණේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ හින්දි භාෂාව හා සංගීතාචාර්ය ලංකා නිලෝමි ගුරුතුමිය සමග හල්පි ජාතික පාසලේ සංගීතාචාර්යනි මොනිකා ජයතිලක ගුරුමෑණියන්.